Rau Fakim Mehta.
Honorable President has made an elaborate statement on his intentions to improve on devolution, development matters in the Northeast, as well as reconciliation issues, together with other intended legislation that he wants to introduce. While thanking him for this elaborate statement, perhaps we can debate it on a different day. In the meantime, I would earnestly request the President to look at two issues. One is that I have raised this issue with you personally as well. You had referred to participation of some parties with misconceptions at the all-party conference. We too participated with some inhibitions, but then unfortunately it came true when issues relating to elections were taken up. Now we have an issue particularly relating to the Northeast. Muslims are an integral part of the Northeastern province, and as stakeholders, similarly as you have had discussions with the Tamil members, that we would like to have a direct discussion with you rather than to discuss with your foreign minister and your justice minister. We would appreciate that we be given a chance as Muslim members of parliament to have same level of discussions so that we can resolve some of these issues. In the meantime, we also have another issue regarding which we have raised it with the Prime Minister, and Mr. Janaka Vakkumbra, the minister in charge, is aware of it. This relates to the impending election for the local government sector. I am not going to now raise an issue about the elections because that creates disturbances. So our problem is, as party leaders, we have been seriously hampered by many candidates who have got their political rights but are government servants. Now they have been misplaced, they have gone to other schools on transfer, various other issues. Now if there is no intention of holding elections, we rather cancel the nominations and allow these people to get back to their, you know, original places of work. So this is a serious issue, sir. You better earnestly consider this. I think all party leaders will agree on this if at all, if it happens.
First matter, answering the issues of the Muslims, so I don't think others will take that up. As far as I am concerned, I am prepared to meet you all, as I said, after I discuss this on the matters concerning Muslims, not only in the Northeast, but rest of the country. The foreign minister and the justice minister have been appointed because we have given certain timelines and certain information. If the Tamil members represent North and the East, wants a change in it or wants more information, then they can contact them. So that is limited to that issue. Now that you have requested, we'll cancel the nomination. There is no problem.
Yes. Vipakshanayagatuma ilve.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම
ඉන්න දෙන්න
ජනාධිපතිතුමා විසින් කැඳවපු සර්වපාක්ෂික සාකච්ඡාවේ අපි ඉල්ලීමක් කරා රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. අද යම්තාක් දුරකට ඔබතුමා යම්කිසි යෝජනා ප්‍රමාණයක් අදහස් සහ කෙටුම්පත් ඉදිරිපත් කළා තිබෙනවා. කිය අපි අදහස් කරනවා විශේෂයෙන්ම ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට ඔබතුමාගේ යෝජනා පරිශීලනය කරලා මේ කාර්යයට සද්භාවයෙන් යුක්තව සහභාගී වෙලා වැඩ කටයුතු කරන්න. ඒ වගේම මම යෝජනා කරන්න කැමති මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්. ඔබතුමාත් හොඳින් දන්නවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විටක ප්‍රකාශ කරා Democracy is the government of the people, by the people, for the people. තර මේකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන පුරුකක් තමයි government by the people. එතකොට මම ඔබතුමාට කියන්න කැමතියි, එතකොට government එක නිර්මාණය කරන්න ඕන ජනතා ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍යය, ජනතා ඡන්ද බලය තුළ. විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනය ගැන කරුණු කාරණා සාකච්ඡා කරනකොට කවුරු සඳහාද මේක ක්‍රියාත්මක කරන්නේ? අද පළාත් සභා එකකට මහජන නියෝජිතවරු නැහැ. දැන් ඔබතුමා සඳහන් කරා තවාණක් ගැන. පළාත් පාලන ශේෂ්ත්‍රයත් පළාත් සභා ශේෂ්ත්‍රයත් දේශපාලන ශේෂ්ත්‍රයේ ඉහළට එන තවන්. අද තවන් මැරිලා ඔක්කොම. ඇයි? ඡන්දවලට ඉඩක් නැහැ. අද ඡන්ද බීතිකාවක් තිබෙන. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේක government by the people. Provincial councils by the people. ඉතින් සමහර යෝජනා කරන ඔබතුමාට මේ අවස්ථාවේ කරුණා කරලා එදා ඒ සර්වපාක්ෂික සාකච්ඡාවේ අපි ඉදිරිපත් කරපු කරුණු කාරණා මේ වරමට ඉඩක් දෙන්න. මොකද දැන් කවුරු මොන දේ ක්‍රියාත්මක කරත් 13 ගැන අපි හැමෝම දන්නවා. පළාත් පාලන ශේෂ්ත්‍රයත් විධායක යටතේ පළාත් සභා ශේෂ්ත්‍රයත් ආණ්ඩුකාරවරයා හරහා ඒ බලතල හරහා විධායක යටතේ තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා වැදගත්ම මූලික පියවර වන්නේ මේ පළාත් සභා ශේෂ්ත්‍රයේ වර්මකට ඉඩක් දෙන්න. ඒ වර්මකට ඉඩක් ලබා දීම සඳහා මේ අපි හැමෝටම එක්කහු වෙලා කඩිනමින් අපේ අනුමැතිය ලබා දෙන්න පුළුවන්. එතකොට ජනවර්මක් හැටියට මම කියන්නේ පළාත් සභා දෙහිව විතරක් නෙවෙයි නමේම මේ කාර්යය ක්‍රියාත්මක කරලා මහජන නියෝජිතිනුත්පත් කරලා ඒත් සමගත් සාකච්ඡා කරලා අපිට කතා කරන්න පුළුවන් 13 වෙනි සංශෝධනයේ ඉදිරි ගමන ගැන ඉදිරි පියවර ගැන. නිසා මම විශේෂයෙන්ම ඔබතුමා හොඳින් දන්නවා හොඳට කියවලත් ඇති වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යතුමා කිව්වා functioning robust democracy requires a healthy educated participatory fellowship and an educated morally grounded leadership. දැන් ඇතර අද මොකද්ද මේ රටේ තියෙන moral right එක? දැන් ඔබතුමා කිව්වා මට නම් ඉන්නේ මම හිතන්නේ මන්ත්‍රීවරු දෙකක්ද තුනක්ද කියන කතාව ඔබතුමා කිව්වේ නෑනේ. ඔබතුමාපත් උනේ 134ක පාර්ලිමේන්තු වරමෙන්. එතකොට 134ක පාර්ලිමේන්තු වරමෙන් පත් වෙලා කැබිනට් එකකුත් පත් කරලා අගමැතිවරයෙකුත් පත් කරලා ඇමති මණ්ඩලයෙකුත් පත් කරලා රාජ්‍ය ඇමතිවරුත් පත් කරලා ඔබතුමා පැහැදිලිව වගකීමක් තිබෙනවා මේ රටේ ජන වරමට ඉඩක් ලබා දෙන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමත් මේ සභාවේ ඉන්න අවස්ථාවේ විශේෂයෙන්ම අපි එකට කටයුතු කරනකොට අපි හැමදාම දැක්ක දෙයක් තමයි ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ලොකු හඬක් නැගුවා. එතකොට විපක්ෂයේ ඉන්නකොට ඒ හඬපු නග ඒ නගපු හඬ අගමැතිවරයා වුණායින් පස්සේ ජනාධිපතිවරයන් පස්සේ ඒක වෙනස් වෙන්නට බෑ. ප්‍රතිපත්ති ගරුක වෙන්නට ඕන. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණයකට ඉඩක් දෙන්න. ජන වරමකට ඉඩක් දෙන්න. ජන පීඩක ජනතාව අසහනයට ලක් කරන විවිධ ක්‍රියාදාමයන් වලින් වළකින්න. එදා රාජ්‍ය භීෂණයේ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව නැගී සිටියසේ අද දවසේ රාජ්‍ය භීෂණෙන් රාජ්‍ය ත්‍රස්තවාදෙන් ඒ මර්ධනෙන් වැළක්වෙන්නේ කියලා මම යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේ ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳව අර ඔබතුමා ප්‍රකාශයක් කරා මේ විපක්ෂය හැම වෙලාවෙම විපක්ෂනොයි කියලා. නෑ, විපක්ෂ හැම වෙලාවෙම විපක්ෂ වෙන්නේ නෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය වෙනස්කම් සිදු වෙනකොට ඒකට පක්ෂපාති වුණා. ඇන්ටි කරප්ෂන් බිල් එක වෙනකොට අපි සහයෝගය ලබා දුන්නා. IMF මූලික ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි විරුද්ධ වුණේ නෑ. හැබැයි IMF agreement එකේ ඒ ප්‍රතිපාදන තුල මේ රටේ වැඩ කරන ජනතාවට අසහනේ පීඩනය දුෂ්කරතාවය ප්‍රයිමරි බොන්ඩ් හෝල්ඩර්ස්ලට profit windfall වෙනකොට සමාජ සාධාරණත්වය ගැන කතා කරන අපිට කොහොමද ඒක අනුමත කරන්න පුළුවන් වෙන්නේ? ඒවට අපි විරුද්ධ වුණා. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි ඔබතුමා ඉදිරිපත් කරපු ඒ කෙටුම්පත් පිළිබඳව අදහස් සහ යෝජනා පිළිබඳව අපි ප්‍රගතිශීලීව හිතනවා. We are going to think of your proposals in a progressive manner. හැබැයි ඒ මොන ගමන කරන්නටත් පෙර මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අර තවන් ටික මැරෙන්න දෙන්න එපා. දැන් මැරිලා ඉවරයි භාගෙට. මොකද මැතිවරණයක් වරමක් නොමැති වීම තුල. ඒ නිසා ඔබතුමාගේ න්‍යාය පත්‍රයට ඇතුළු කරන්න වහාම ක්‍රියාත්මක වෙන පරිදි පළාත් සභා මැතිවරණ පවත්වමු. ඒ මැතිවරණයත් එක්ක ඒ එන ජනවර්මත් එක්ක අපිට පුළුවන් මේ සංශෝධනයේ ඉදිරියට ක්‍රියාත්මක කිරීම බොහොම ප්‍රගතිශීලීව දුරදක්නා නුවණින් ක්‍රියාත්මක කරන්න.
මං ඉස්සෙල්ලා ගරු කතානායකතුමනි මම පිළිතුරු දෙන්නේ ඊට පස්සේ මේ කාරණා ගන්න පුළුවන් නැත්නම් එතෙන් ඉර වේ. පළමුවෙන් මම කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධනයයි මේ නීති සංශෝධන ඉදිරිපත් කරයන් පස්සේ නීතියත් මේවා කළා ඡන්ද තියෙනවා කියලා. මම නැහැ කිව්වේ නේ. ඉතින් මම ව්‍යවස්ථා සංශෝධනය දෙන්නම් ඒක සම්මත කරන්න නීති ටික සම්මත කරන්න මම කිව්වා ඕනේ ඕනේ සංශෝධන ටික ගේන්න ඔබතුමන්ලා ඉල්ලුවේ ඔබතුමන්ලා ඉල්ලුවේ මේක ඒ ඒ ඒ ඒ අනුව ඒ අනුව ඊට පස්සේ ඡන්දේ තියන්නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඊළඟට
කරලා නිසද්ද වෙන්න මන්තුමා
ඊළඟට මම එතුමට කතා කරන්න පස්සේ මට කතා කරන්න දෙන්න ඔව් ඊළඟට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා කිව්වා and that the government of the people by the people and for the people shall not perish from this earth ඒ නිසා ඒකට විරුද්ධ ක්‍රියා කරපු මේරිලන්ඩ් මේ ප්‍රාන්ත සභාව විසිරුවා හැදියත් ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවේ අයිතියක් තිබුණේ නැහැ. වෙස්ට් වර්ජීනියා එක විරුද්ධව හැදියා. කිසිම සභාවක් හිතුවොත් එක්සත් ජාතික ජනපදයට පක්ෂ නැහැ කියලා සැක කරොත් එයා විසිරුවා හැදියා. කියවන්නේ මෙරිමන් නඩුව. මෙරිමන් නඩුවේදී හේබියස් කෝපස් ආඥාව එයා අහෝසි කරා. ඒක අහෝසි කරන්න පුළුවන් මේ අධිකරණයට විතරයි. ඉතින් ඒත් එතුමා කරයි. ඉතින් මෙතුමාට කියනවා නම් ඒබ්‍රහම් ලින්කන් වාගේ එන්න කියලා මම වෙන්නේ. කිසිම අනික නෝ හියර් you want elections. How can I give you elections when you are not even taking the motion of no confidence? We offered it this week, you didn't take it. When do you want to take it? How can I give elections when you can't even take
it? විපක්ෂ නායකතුමා කතා කරලා ඉවර කරන්න.
නායකතුමා නෑ මට ගරු ජනාධිපතිතුමා ඔබතුමා හොඳින් දන්නවා බිස්නස් කමිටි එකේ තීන්දුව తీරන ගත්තයින් පස්සේ ඊට පස්සේ මැදක් හරියකදී ඇවිල්ලා no confidence motion එක නේද අපිට අවශ්‍යයි no confidence motion එකට දීර්ඝ කාලයක් නෑ මට නෑ I was listening to you honorable president please let me reply ගරු ජනාධිපතිතුමා කිව්වා ඡන්දේ තියන්න ලෑස්තියි කියලා අවසානයේ ඔබතුමාම ඔබතුමාගේ කතාවේ කිව්වා මූලදි කරන්න ඕන දේ අග කරන්නත් අගදි කරන්න ඕන දේ මූලදි කරන්නත් එහෙම නෙවෙයි කියන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම මූලදි අපිට අවශ්‍ය ජනවරමක්. ඒ වගේම ඔබතුමා සඳහන් කරා මේ යුනයිටඩ් ස්ටේට්ස් වල විවිධ ප්‍රාන්ත ඒ බෙදී යන්නට කැඩී යන්නට ගිය මොහොතේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා වෙන්නේ නැතුව විසිරූපු එක. මේ පළාත් පාලන ආයතන 339ක් හෝ 341ක් මේ කැඩිලා යන්න ඉල්ලලා නැහැනේ. provincial councils bedilianna kadilianna illala nane me waradi udaharana genna epa apita awashya janawarama apita awashya mathiwarane e nisa mathiwarane tiyanna one prathamen naga badadi ho agadi gewe e nisa me obutumaage oya vivida udaharana hara man illima karana sabhava nomage yawanna epa e wage mama ekak kiyanna kemathi me ada maadhya walat gihilla tiyenawa මේ අපි ඉදිරිපත් කරපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංගය ආපස්සට ගන්නවයි කියලා. එහෙම දෙයක් නෑ. අපිට ඕන අපිට එක දවසක නෙමෙයි දවස් 3ක විවාදයක් ඕන. මේගොල්ලන්ට මේ ඕන විදියට මේ ඉක්මනින් මේ විවාද
අරගෙන
ඒව අවසන් කරන්න අපිට දෙන්නේ නැහැ. ඔව් ඒක හරියට කරන්න. ඒක නිවැරදිව කරන්න.
ගරු නෑ ගරු කතානායකතුමනි there is a convention when you put a motion of no confidence it must be disposed of immediately you look you read the erskine me ask you ask here you read your erskine me kiyanne nathuwa kaya gahanne pa so we are ready ne man mechchara kiyanne heta aniddai senasurada api wen karno me lastida ha විශ්වාස භංග යෝජනාවට හෙටයි අනිද්දායි සෙනසුරාද
හරි ගොමිසි ඔව් විමල් විරවංශ මන්තුමා විමල් විරවංශ මන්තුමා
අරු කතානායකතුමනි ගරු ජනාධිපතිතුමා මේ ඊට පෙර කරපු පැහැදිලි කිරීමේදී කිව්වා උතුරහා නැගෙනහිර පළාත්වල ගැටලු ගැන එතුමා දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරනවා ඒ වගේම රවුෆ් හකීම් ගරු මන්ත්‍රීතුමා කිව්වා මුස්ලිම් මන්ත්‍රීවරුත් එක්කත් ඒ පළාතේ කතා කරන්න කියලා මට අහන්න තියෙන්නේ මේ පළාත් දෙකේ සිංහල මන්ත්‍රීවරුන්ට කියන තරම් ප්‍රශ්නයක් ඔබතුමාට නැද්ද? දැන් තිස්ස විහාරයේ යාපනයේ ඒ පින්කම කරගන්න දුන්නේ නැහැ. 20ක් 25ක් ඇවිල්ලා. කුරුන්දි විහාරයේ ප්‍රශ්නේ තියෙනවා. මං කියන්නේ ඔබතුමා මේ ජාතිකත්ව අනුව බෙදන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් ඒ උතුරහා නැගෙනහිර හැම මන්ත්‍රී කෙනෙක් එක්කම කතා කරන්න. ආණ්ඩුවේ විපක්ෂේ කොහේ හිටියත් ඒ පළාත් දෙකේ ප්‍රශ්නේ මේ කිසියම් ජනකොටස්සකට දෙහෙකට ඌරණය කරන්න එපා. ඒක වැරදි. ඕන තරම් ඒ පළාත්වල සුළු ජාතියක් හැටියට ඉන්න සිංහල මිනිසුන්ට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා මේ සභාවේ සාකච්ඡාවට ගෙනින්නේ නැහැ. මෙතන අම්පාරේ මන්ත්‍රීවරු ඉන්නවා, ආණ්ඩුපක්ෂ විපක්ෂේ ඊළඟට මඩකලපිය මන්ත්‍රීවරු ඉන්නවා. ඒ ට්‍රින්කෝ ඒ හැමෝම එක්කම සාකච්ඡා කරන කරුණාකරලා එක ජන කොටසක් හෝ දෙකක් විතරක් තමයි උතුරුහා නැගෙනහිර අයිතිකාරයෝ. අනිත් අය නිකන් ඔහේ පීචන් ජන කොටස් කියලා මානසිකත්වයෙන් මේක දිහා බලන්න එපා. මගේ ඉල්ලීම මෙච්චරයි.
ප්‍රමිසුති
ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමනි, මේ සාකච්ඡාව ආරම්භුනේ ද්‍රවිඩ මන්ත්‍රීවරු ඒ උතුරු නැගෙනහිර මංගික සාකච්ඡාවට ආවේ නිසා. ඊට පස්සේ අද තමයි මෙතුමා පටන් ගත්තේ. ඔබතුමා කිව්වේ නිසා අපි සිංහලයාගේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒක ප්‍රශ්නයක් නෑ.
හරි. ඔව් දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි, ඇත්තම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. යම් ප්‍රශ්න ගණනාවකට විසඳුම් ගණනාවක් එතුමා ගෙනල්ලා තිබෙනවා. අපේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට මේ සම්බන්ධව ඔබතුමාත් එක්ක කතා කරා. මං හිතන්නේ අපි අපිට කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා නම් අපි මේ සම්බන්ධව උදව් කරනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි තියෙන ප්‍රශ්න කරු ජනාධිපතිතුමා, ඔබතුමා මේ යෝජනා ටික ගේනකොට මේ යෝජනාවලට ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පක්ෂය පොදු ජන පෙරමුණේ ලේකම්වරයා එදා කෙලින්ම කිව්වා මේකට සම්පූර්ණයෙන් ඔබතුමාට කිසි බලයක් නැහැ නිසා ඒක ගැන කතා කරන්න එපයි කියලා. මම අහන්න කැමතියි මේක ඔබතුමාගේ පුද්ගලික යෝජනාවලියක්ද නැත්නම් මොකද හේතුව මේක ගේන්න ඕනේ ආණ්ඩුව විදියට? මොකද ආණ්ඩුවේ බෙදිය දැන් ඔබතුමා ගේනවා එක එක 50. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමා ගේන්න හදන 50 කෙටුම්පත් ටික මේකේ සාකච්ඡා කරනකොට අපි යම් කිසි විදියකට හොඳ අදහස් ටිකක් මේක ඉදිරිපත් කළා, මේකට සහයෝගය දෙනකොට ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පක්ෂයේ පොදු ජන පෙරමුණේ ලේකම්වරයා, මම අහන්න කැමතියි අපේ නායකතුමා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ සම්බන්ධව ඔබතුමාලගේ පක්ෂයේ මතය මොකද්ද? මොකද හේතුව ඔබතුමාලා මේ යෝජනාවලිය ගේනකොට ජනාධිපතිතුමා ඔබතුමාලගේ පක්ෂයේ විදියට මන්ත්‍රීවරු යම් පිරිසක් ගිහිල්ලා මේකට විරුද්ධ වුණොත් ඊට පස්සේ ඒ ආණ්ඩුවේ මතයක් විදිහට නෙමෙයි කියන්නේ, ඊළඟට වෙනත් කාරණයක් විදිහට මේක මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් අහන්න කැමතියි ජනාධිපතිතුමාගේ අදහස් ප්‍රමාණය අපි ගරු කරනවා. ඉතාම හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ මතය මොකද්ද කියලා, මොකද මේක බෙදීමක් තියෙන විදියක් නෑ ඔබතුමාලගේ, ආණ්ඩුවේ මතය මොකද්ද කියන එකත් අහන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඉන්න සිංහල ජනතාවගේ අදහස් ටිකත් මේ සම්බන්ධව අනිවාර්යෙන් ගත යුතුයි. මොකද මේ විමල් වීරවංශ මැතිතුමා කියන ඉඳ නෙමෙයි, ඒක ඔබතුමාගේ ජනාධිපතිතුමා විදියට රටරම නායකත්ව දෙන කෙනා විදියට ඒ ඡන්ද 134ක් ගත්ත ඒ ඡන්දෙ දුන්න අයටත් මම ඉල්ලනවා කරුණාකරලා එක මතයක ඉඳගෙන ඔබතුමාලා මේ යෝජනාවලිය ගේන්න. එතකොට අපිට සාකච්ඡා කරලා අපිට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙන්න පුළුවන්.
ඔව් වෙල්ගම් මන්තුමා.
කථානායකතුමනි, අපි අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනා ඒ යෝජනා
ඉන්න කෑනවා දැක්කම මම නැගිටලා
ඉන්නේ. සලකා බලනවා කියලා ඒ ගැන බලනවා කියලා අපි විපක්ෂ නායකතුමත් කිව්වා. ඉතින් ඒක අපි බලලා අපි ඒකට හොඳ ප්‍රතිචාරයක් හොඳ නම් හොඳයි නරක නම් නරකයි කියලා අපි ඔබතුමාට දන්වන්න කැමතියි. හැබැයි මම එකක් මතක් කරන්න ඕනේ, මේ ගිවිසුම අත්සන් කරේ අපි නෙවෙයි, තමුන්වහන්සේලා. තමුන්වහන්සේලා තමයි එදා රාජීව් ගාන්ධි මැතිතුමාව ගෙන්නලා මේ ඒ කාලේ ජයජවර්ධන මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේ ගිවිසුම අත්සන් කරේ. අපි පිටකොටුවේ මේකට විරුද්ධ උද්ඝෝෂණය කරා. මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නවා, මෙතන තවත් ඉන්නවා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු. ඒ අපි ඔක්කොම දැන් හුඟක් අය මැරිලා අපි බෝධි බෝගා ළඟ අපි ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරා. එතකොට අපිට කඳුළු ගෑස් ගැහුවා. ඒ කාලේ හිටියා ඒ.එස්.පි. ගෆූර් මහත්තයා. ඒ ගෆූර් මහත්තයා ඇවිල්ලා මේ කිරියල් මහත්තයා දන්නවා, මම දන්න කිරිමල් මහත්තයත් කිරියල් මහත්තයත්. එතකොට අපිත් එක්ක හිටියේ. දැන් මේ පැත්තේ හිටියට මම වගේ එතුමත් අපිත් එක්ක හිටියේ. එතකොට හොඳනම ගැව්වා. ඊට පස්සේ අනිත් එක අපි ගිහිල්ලා හම්බන්තොට වරාය ගැන උද්ඝෝෂණය කරනකොට එතකොටත් අපිට ගැව්වා. ඉතින් අපි ඉපදිලා තියෙනෙම ගුටි කන්න. අපි ඉපදිලා තියෙනෙම ගුටි කන්න ජනාධිපතිතුමා. ඉතින් ඒක නිසා අරගලකාරයෙක් ගැව්වා. දැනුත් මම මේ උසුම අමාරුවෙන් ගන්නෙ ඒ අරගලකාරයෝ කාර්යය මට ගහපු එක. ඒක නම් තමුන්වහන්සේ පැත්තෙන් නෙවෙයි, ඒක නම් ගැව්වා මේ මට වටපිට බලන්න පුළුවන්. මම මේ වැඩි මොකුත් කියන්නේ නැහැ. හරි. ඉතින් ඒක නිසා මම ඉල්ලන්නේ මේකයි. දැන් අපි ගුටි කෑවා, අපි ටික දවසකින් මැරලා යයි. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ ඉවර කරන්න මේ ඔබතුමා ඉන්න කාලෙම. මොකද ඒකට හේතුව, ඒකට හේතුව එහෙම නැත්තම් අපේ දරුමුණු වරුන්ටත් අපි වගේම ගුටි ගන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. ඒක කරන්න ඉඩ තියන්න එපා. එහෙම කිව්වොත් මම හිතන්නේ ඔබතුමාට යහතින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මැරුණාට පස්සේ ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේක කොහොම හරි කරලා ඔබතුමා විසඳන්න ඉගෙන මම ඉල්ලා
සිටිනවා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ඔබතුමාත් මේ පළාත් සභාවේ ප්‍රධාන අමතිවරයෙක් හැටියට කටයුතු කරා. මේ වේති මෙතන ඉන්න අපි දෙන්නෙකුත් ප්‍රධාන අමතිවරයෙක් හැටියට කටයුතු කරා. අපි හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයට. අදටත් අපි ඉන්නේ තුමාගේ නායකත්වයට අපි පක්ෂයක් හැටියට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතන ඉඳගෙන මම මේ කාරණාව කියන්නේ, එතුමා හැමදාම කිව්ව දෙයක් තමයි ඒකීය රාජ්‍යයත් තුළ බලය බෙදිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන පළාත් සභාවල මහමැතිවරණයට කැබිනට් එකට ඇවිල්ලා වාඩි වෙලා කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්න නායකයෙක් මහින්ද රාජපක්ෂ. ඒ නිසා පොහොට්ටුවේ බෙදීමක් ගැන උත්සාහ කරන්න හැදුවත් අපි බලය බෙදීම සඳහා එකකතාවෙ දීපු 13+1 ගැන කතා කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒක අංගන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සාධනීය කරුණු කාරණා පිළිබඳව අපේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වෙලා අපේ මතය කියන්න අපිට පුළුවන්කමක් තියෙනවා කියන එක එතුමා මේකේ එතුමාගේ අවසරය අරගෙන තමයි මේ කාරණාව පැහැදිලි
කරන්නේ. විශ්වදී. ගෙවිඳු කුමාරතුංග මන්තුමා, ගෙවිඳු කුරුතුමාන්ති මන්තුමා.
ගරු කතානායකතුමනි, දැන් අපේ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා වෙනත් රටකට අපේ රජයේ ප්‍රශ්න විසඳන්න අපේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. හැබැයි මේ අපි 13 වෙනි සංශෝධනය ගත්තා. ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරා වෙනත් රටකට අපේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. දැන් මේ 13 වෙනි සංශෝධනය ගත්තොත් ඔබතුමාට අමතකද දැන් නැහැ ඒක සම්මතුනේ කොහොමද කියලා. අදටත් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මේ 13 වෙනි සංශෝධනයේ දෙවන ලයිස්තුව සංයුත් ලයිස්තුව යටතේ තියෙනවා. මේ පොලිස් බලතල සම්බන්ධයෙන් කියනකොට මේකේ කියවිලා තියෙනවා යම් පළාතකට පොලිස් සමුදාවක සමාජිකයන් සතු බලතල හා ඒ බලතලවල විෂයපතය ඒ පළාතෙන් පිටත දුම්රිය පළාත්වල තීනෝද කතානායකතුමනි, තීනෝද නායකතුමනි, අපේ රටේ දුම්රිය පළාත් කියලා ජාතියක් මේ වෙන රටක ලියලා බලහත්කාරයෙන් අපේ රට මතව පනවටපු සංශෝධනයක් කරවුඩ තියාගෙන යනවා. අපි අහන්න කැමති මෙතුමා කතා කරා 2017 ව්‍යවස්ථා සංශෝධන ගැන. ගරු අගමැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, අපි එකතු වෙලා නිර්මාණය කරපු 69,00,000 ජනවරම තියෙන්නේ ඒ මෙතුමා 2017 ගෙනාපු උරුමිතන නඩු ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධව නෙවෙයිද? ඔබතුමාලගේ ජනවරමට වෙරෙහිවද මේ කටයුතු කරන්නේ? ඒ නිසා මෙතුමා පත් වෙලා තින්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට ලැබිච්ච 69,00,000 ජනවරම වෙනුවෙන් ඒ ජනවරම පැහැදිලිව නිර්මාණය කරේ ඔබතුමා. ඔව්, ජනාධිපතිතුමා අද සඳහන් කරපු ඒ 2017 ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව. ඒ නිසා කරුණාකරලා මේ රටේ ජනමතය විසින් පරාජය කරපු ව්‍යවස්ථාවක් කරතබාගෙන එන්න යන්න එපා. මේ පාර්ලිමේන්තුවේ එකඟතාව මත ඒ ජනවරමට අනුකූල වෙච්ච සංශෝධනයක් හෝ එකඟතාවක් ගොඩනගනවා නම් ඒක වෙනම කාරණයක්. දෙවෙනි කාරණේ තමයි අපි ඉතාම ලැජ්ජා වෙනවා ඔබතුමා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියට තෝරාගෙන වාර්ගික පදනමක් මත කටයුතු කිරීම සම්බන්ධයෙන් අද කියනවා මුස්ලිම් වර්ගයේ පදනම මත ඒ අයට සාකච්ඡාවක් දෙන්නම් කියලා. ඔබතුමාට බැරි වුණා ආදර්ශයක් දෙන්න අඩුම තරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ සියලු මහජන මන්ත්‍රීවරු ගෙනල්ලා ඒ සාකච්ඡාව පවත්තලා. ලැජ්ජයි. ඒකම පළාත් පාලන ඡන්දයේ දැන් ඔබතුමා කියනවා අර අප මුදල් ආපහු දෙන්නම් කියලා. දැන් ඔබතුමා කතා කරන්නේ බලය විමධ්‍යගත කිරීම ගැන, ගමට බලය දීම ගැන, පළාතට බලය දීම ගැන, නාම යෝජනා කැඳවල අප මුදල් බාල අරගෙන ඡන්ද නොතියා ඔබතුමා කරන්න යන බලය බෙදීම මොකද්ද? කවුරු වෙනුවෙන්ද? ඔබතුමාගේ අනාගත ජනාධිපත්‍ය විසීනයක් වෙනුවෙන් අපේ මව්බිම් පාවා දින්න අපි
රතන ස්වාමීන් වහන්සේ.
ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමා විසින් මේ සභාවට ඉදිරිපත් කරපු කරුණු අත වශයෙන්ම මම හිතනවා පොදු ජන පෙරමුණේ අය සිහි කල්පනාවෙන් යුක්තව කතා කරයි කියලා. මම විපක්ෂේ හිටියත් අදහස් සුදස් වලින් අපි පොදු ජන පෙරමුණේ අදහස් සුදහස් එක්ක අපි හිටියේ. අපි කටයුතු කළේ. අපට හෘද සාක්ෂියක් තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වීමට අපි උදව් කරපු ඒ සඳහා කැපවෙච්ච අය. දැන් අද මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද මේ ඉදිරිපත් කරපු කාරණාවල තියෙන බරපතලකම මේ සභාව තේරුම් ගත්තද කියලා මම දන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට ඉතා පැහැදිලිව මේ රට කිසිම ජාතිකවාදී නොවි ඔබතුමාට මේ රටේ තියෙන පොදු ප්‍රශ්නය මූල්‍ය අර්බුදයක් තියෙනවා, සංස්කෘතික අර්බුදයක් තියෙනවා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජාතික කාරණා මුලට ගන්න එපා. උතුරු පළාතේ බලතල දකුණු පළාතේ බලතල මුස්ලිම් බලතල නැගෙනහිර පළාතේ බලතල නෙමෙයි ඔබතුමා ගෙනාපු කාරණා ආයෝජනය කරන්න බිලියන ගණන් පළාත් සභාවට ගේන්න පුළුවන් කියන එක ඒකේ තියෙන බරපතලකම මේ සභාව ගැඹුරින් කල්පනා කරයි කියලා මම විශ්වාස කරනවා යම්කිසි පළාතකට එහෙම ගේන්න බෑ ඊළඟට ඔබතුමා කෝ චීනේ අහවල් පළාතට සොයම් බලතල දීලා කියලා චීනේ කියන්නේ එහෙම බලතල දෙන රටක් නෙමෙයි චීනේ පාලනය වෙන්නේ කොමියුනිස්ට් පක්ෂයක් තනි පක්ෂයක් තියෙන්නේ ඒ පක්ෂයට දේ බලතල බෙදීම කියන්නේ ජනතා මත ඒ තනි පක්ෂයක අධිකාරයක් තියෙන චීනේ ආකෘතිය වෙනස් ඒක මෙහි කතා මෙතන කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි ඉතින් ඔබතුමා මේ ගේන කාරණා එහිකට එකක් පරස්පරයි අද ආපහු ජනතා රැල්ල මහා ජන ආවේගයක් ඇති වෙලා කැරලිකාරී තත්වයකට යන්න බෑ අපි උතුරු අදත් අපි විරුද්ධයි පළාත් සභාවලට හැබැයි අපි කියන්නේ පළාත් සභාව අහෝසි කරන්න කියලා අසල්ලාසි ඉන්දියාව තරහ කරගෙන ආපහු ගැටුමක් ඇති කරන්න අපි කැමති නෑ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වාතාවරණයක් අද 50%ක් තියෙනවා ඉතිරි 50% හැදෙන්නේ උතුරේහා නැගෙනහිර පවතින සහ රට පුරා පවතින මේ බරපතල ආර්ථික ප්‍රශ්නෙට උත්තරයක් කිව්වොත් ඔබතුමා කව මුලින් කතා කරන්න ඕන කියලා මුල ප්‍රශ්නේ මොකද්ද මේ අද 50%කට හරියට කන්නවත් නැහැ ඒ ප්‍රශ්නෙට දෙමළ සිංහල අපි ඔක්කොම එක්කහුවිලා කතා කරමු උතුරට බලතල දුන්නා කියලා ඉවස්තයෙන් ප්‍රශ්නේ විසඳනවාද ඔබතුමාලා එදා කිව්වා 13 දීපු ගම යුද්ධ ඉවරයි කියලා යුද්ධ ඉවරුණාද යුද්ධ ඉවරුනේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධකින් අපි ත්‍රස්තවාදයට හමුදා මෙහෙවල නතු ඔබතුමා කිව් විදියට දා ජේ.ආර්. ජවර්ධන මහත්මයි ඔබතුමා කිව් විදියට පැය 24න් සාමය උදා වුණාද අපට සාමය උදා වුනේ නැහැ ඒ නිසා රටේ ජනතාවගේ කෝපය උස්සන්නේ නැතුව විශේෂයෙන් අපි කැමති නැහැ ආපහු ජාතිවාදී අරගලයකට යන්න. ඔබතුමා අද මේ කරන වැඩෙන් වෙන්නේ සම්පූර්ණ මේ රටේ ආපහු ජාතිවාදී ගැටුමකට පාර හොයාගන්න එක. ඒකට අපි කැමති නැහැ. අපි කැමති සිංහල දෙමළ සීලු දෙනා එකතු වෙලා රටේ ප්‍රමුඛ ජාතික ප්‍රශ්නයට උත්තර හදන්න ජනාධිපතිතුමනි ඔබතුමා ගේන්න වැඩපිළිවෙල. ඒකට අපි විපක්ෂ හිටියත් කොහේ හිටියත් එකට ඉන්නවා. පළමුවෙම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඔබතුමා ඡන්දේ දියන්. කවුරුත් ඉල්ලන එක. ස්තුතියි.
මනෝගණේෂන් මන්තුමා
තුමනි අද අපේ රටේ ව්‍යවස්ථාවේ අංගිතව දාතුනි සංශෝධනය. දෙගෙන සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පොලිස් බලතරගෙන මීඩම් බලතරගෙන සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. තියෙන නීතියගෙන සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් මම ආගෙන හිටියේ අපේ දයාසිරි ජයසේකර මහතාගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න උත්තරයක් ඇටියට අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අපේ රණතුංග මහත්මයාට කිව්වා කිව්වා මේ මහින්ද රාජපක්ෂ මහත්මයා තවමත් අදත් 13 වෙනි සංශෝධන ප්ලස් එකට ඉන්නවා කියලා. දැඩි ප්ලස් කිව්වා. ඔව් ඔව් ඔව්. අරේ 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 ප්‍රශ්නයක් නෑ. එන අපි 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 පොඩ පොඩ ඉන්නකෝ. පොඩ ඉන්නකෝ. දැන් වචන වල අවු වෙන්න ඕනේ නෑ. හැබැයි මම ආගෙන හිටියා. දැඩි ප්ලස් කියන කතා කරපෙ කන කියලා කිව්වා. ඒත් ඔතුමා ළඟ වාඩි වෙලා ඉන්නවා අපේ මගේ පළවෙනි බස්තර පළාත් සභාවේ මහමැති. සුසි ප්‍රේමියාද මහත්මයා. මෙතනත් ඉන්නවා. ඔය දෙන්න මහමැති වරුණ. පළාත් සභා ක්‍රමය කවුරු මොනවා කතා කරේ කියන්නේ අපි පිළිගන්න බෑ මේ රටේට ඇවිල්ලා ඉවරයි අප පිටිපස්සේ යවන්න බෑ ඒකට ඒ බලතල වෙනස් කරගන්න සාකච්ඡා කරන ප්‍රශ්නයක් නෑ දැන් මේ රටේ අලුත් ප්‍රශ්නයක් අද අදන්නේ ඕනේ නැයි තියෙන ප්‍රශ්නේ හොඳ ඕනතරම ඇති අපිට දැන් මම ආප කියන්න කැමති මහින්ද රාජපක්ෂ මහත්මනේ ඔබතුමාට මතක ඇති යුද්ධය අවසන් කරපු කාලේ 2010 සරයක් ඔබතුමා හමු වුණා මම සාකච්ඡා කරලා කිව්වා ඔබතුමා සිංහල ජනතාවගේ විශ්වාසය ලබා ගත්ත මහා නායකයෙක් ඔබතුමා කිව්වා මම ඔබට අවස්ථාව තියෙනවා දැන් යුද්ධය අවසන් කරපු විදියට මේ බලය බෙදලා ජනතාව ඉද දෙනාගෙන මේ ප්‍රශ්නේ සම්පූර්ණ අවසන් කරන්න කියලා ඔතෝ කිව්වා ඔබතුමා කරේ නැහැ ඒක මගේ ඇරිය ඒක කමන්න දැන් හරි අවස්ථාව ලැබෙන අප කරමු ඒකේ මේ අවස්ථාවදී ඉතිහාස පුරාම ජනාධිපති පොඩ්ඩක් වරණ දෙන්න මේ ඉතිහාස පුරාම මේ රටේ මහාපක්ෂ එකපක්ෂයක් විස්තා වෙනසක් කරලා විස්තු යනකොට අනිත් පක්ෂ විරුද්ධ වුණා කොළපාට කරනකොට නිල්පාට විරුද්ධ වුණා නිල්පාට කොළපාට විරුද්ධ වුණා මේ ස්තරේද අවස්ථාවේ මේ අවස්ථාවේ පළවෙනි වතාවට පාඩ පෙරනවා සජි ප්‍රවාස මැතිවගෙන මොකද මේ අවස්ථාව තමයි ඒ දේශපාලන වැඩ කරේනේ අපි මේ ජාතික ප්‍රතිසන්දන කරනකොට වැඩේ කරේ නැහැ අපි. මම ඉතින් අඩ පාඩ පෙරනවා. මොකද කරන්නේ නැහැ මේක අපි. කකුල අදින්නේ නැහැ. ඒ නිසා අවස්ථාව කරගෙන ජනපත්ව විශ්තු ඔය ඔය ඔයන්නේ. අපි ප්‍රශ්න වාගේ දැන් ඔබ ඔබතුමාගේ ඉන්න පැත්තේ අය ඔතුවර කංගද කියලා බලන්න. ඒක අපිට ඕන. දැනගන්න ඕන. ඒක අපිට පේන්නේ නැහැ. තියෙනවා හොඳයි. අපි ප්‍රශ්න අනතුකමත්ව කතා කරන විදියට සුසිල් කතා කරන විදියට මේ තියෙනවා හොඳයි. ඒ හොඳයි අපිට අවශ්‍ය එකයි මේ ප්‍රශ්න මේ මෙතුමා කියන වාගේ වාස් වෙල්කම් කියන වාගේ අපි ඉවර කරමු මේ සම්පූර්ණ මේක ඉවර කරමු මේක ඡන්දයක් තියන්න ඉවර කරමු මේක ප්‍රශ්නයක් නැහැ එනිසා මේක දෙකසර 13 ප්ලස් කියනවා මයිනස් කියනවා ප්ලස් කියනවා මයිනස් කියනවා කිව්වේ නැහැ කියලා එහෙම නැහැ එකතරරින් ඉන්න අපි එකතරරින් ඉන්න පලාස් සභාව මේ රටට ගොස්තාවුදල ඇතර ඉවර ඇවිල්ලා ඉවරයි. ඒක ආපහු යවන්න බෑ. ඒ බලතලටික වෙනස් කරගමු ඕන නම් සාකච්ඡා කරගමු. නමුත් ඒක ඒ තැනට යන්න එපා.
හරි හරි මන්ත්‍රීතුමා ඉක්මන් කරන්න.
අර කතානායක
විවාදයකට යන්න වෙලාවක් නෑ අපිට.
I want to reply to honorable Manu Ganeshan.
Yeah.
මම එකක් කියන්න කැමතියි. දැන් අපිට කරන්න තියෙන්නේ මේවා ආපහු වාද විවාද කරන්න නෙමෙයි. අදාළ කෙටුම්පත් පනත් කෙටුම්පත් අහම මේ ගැන තීරණයක් අරගන්න. මගෙන් අහනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන. මම මේ ගැන සඳහන් කරේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ට විතරයි. කතාව ගැන කිව්වේ නැහැ. මෙතෙන්ට ආවා. ඉතින් තමුන්නාන්සේ මට කියන්නේ මේ රාජපක්ෂ යට වෙන්න එපා තනියම වැඩ කරන්න කියලා. තනියම වැඩ කරනකොට ඇයි රාජපක්ෂ යට වුණේ නැත්තේ කියලා. දෙක එකක් තීරණය කළා කියන්න මට. මට කියන්න මොකද්ද මම කරන්න ඕනේ? මට කියනවා රාජපක්ෂල යට වෙලා වැඩ කරන්න එපා කියලා. එහෙම වැඩ කරාම කියන රාජපක්ෂ යට වෙලා වැඩ කරන්න කියලා. ඉතින් මේ නියම රාජපක්ෂවාදී
කරුණා කළා මන්ත්‍රීමාලා නිස්සද්ද
වෙන්න.
විවාදයක් ඕන නම් විවාදේ වෙනම දිනයක ගන්න. අද දැන් ඕක කරන්න වෙලාවක් නෑ.
ගරු කතානායකතුමනි, මම එකක් යෝජනා කරනවා මේ ප්‍රශ්නේ ගැන. මං හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාම මේ පැත්තේ ඉන්න අය විතරක් නෙමෙයි, ඒ ලයිස්තුවේ ආවේ මේ පැත්තේ ඉන්න අයත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයේ මුණ ගැහිලා තීරණයක් අරගන්න. මම නෙමෙයිනේ කිව්වේ, ඔයගොල්ලෝනේ කිව්වේ මහින්ද විපක්ෂයෙන් කිව්වේ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරන්නේ
කොමිස්තුදී
ඔයගොල්ලෝ ඔක්කොම එක හම්බෙලා රැස්වීමක් තියලා කරන්න. මට වැඩක් නැහැ.
අද දිනර නීමෙත කටයුතු කරු. ශ්‍රීධරන් මන්ත්‍රී ඔබතුමාට අවස්ථාව දුන්නා. දයාසිරි ජයසිරි මන්ත්‍රීතුමා, ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කියන තියෙන දෙයක් කියන්නේ ඉක්මනට.
ගෞරව சபாநாயகர் அவர்களே, நான் நினைக்கிறேன் இந்த 13வது திருத்தம் பற்றி அதை இந்த நாட்டிலே குழப்பி விட வேண்டும் என்பதில் ஜனாதிபதி வெற்றி கண்டிருக்கிறார். இன்றைக்கு இங்கே பேசிய பல்வேறுபட்ட தரப்புகளையும் நான் பார்க்கிற பொழுது முழுமையாக இந்த நாட்டிலே ஒரு தீர்வு வரக்கூடாது என்பதில் அவர்கள் மிக தெளிவாக இருக்கிறார்கள். ஆகவே அடுத்த ஒரு தேர்தலை நோக்கிய நிலையில் ஜனாதிபதியும் இந்த நாட்டிலே அந்த 13 ஒரு குழப்பமான சூழலுக்குள் கொண்டு வந்திருக்கிறார் என்பது மட்டும் மிக தெளிவாக தெரிகிறது. இந்த நாட்டிலே ஒரு பிரச்சனை இனப்பிரச்சனைக்கு தீர்வு காணப்பட வேண்டுமா இல்லையா என்பதில் எத்தனை சிங்கள தலைவர்கள் நீங்கள் தெளிவாக இருக்கிறீர்கள். ஆக முதலிலே நீங்கள் தீர்வு காண்பதற்கு தயாராக இருந்தால் தமிழ் மக்களுடைய அரசியல் அபிலாசைகளை அவர்களுடைய எண்ணங்களை பிரதிபலிக்கக்கூடிய வகையில் 80 மேலாக அவர்கள் பட்டிருக்கிற துன்பங்கள் துயரங்களுக்கு ஒரு முடிவு எட்டினால் இந்த நாட்டை அபிவிருத்தி செய்வதில் கூட அவர்கள் ஒரு பெரிய பங்காளிகளாக இருப்பார்கள் என்பதைத்தானே பல தடவைகள் சொல்லப்படுகிறது. அப்படி என்றால் நான் கேட்கிறேன், தமிழ் மக்களிடம், வடக்கு கிழக்கிலே வாழுகின்ற, மலையகத்திலே வாழுகின்ற, கொழும்பிலே வாழுகின்ற தமிழர்களிடம் நீங்கள் ஒரு பொதுசன வாக்கெடுப்பு நடாத்த தயாரா? தமிழர்களுக்கு சமஷ்டி அடிப்படையில் ஒரு தீர்வு வேண்டுமா இல்லையா, அல்லது அவர்கள் தனித்து செல்ல வேண்டுமா இல்லையா என்பதற்கு நீங்கள் ஒரு பொதுசன வாக்கெடுப்பு நடத்த தயாராக இருக்கிறீர்களா? தமிழர்களுடைய மனங்களை அறிந்து. ஆகவே நீங்கள் வெறுமனே உங்களுடைய அதிகாரத்திற்குள் நீங்கள் சொல்லுவதை கேட்டுத்தான் தமிழர்கள் இருக்க வேண்டும் என்றுதான் இங்கே எல்லாரும் பேசுகிறீர்கள். ஆகவே இது மிக மிக மோசமான ஒரு நிலைமை. இதிலிருந்து முதல் வெளியிலே வாருங்கள். இனவாத சிந்தனைகளிலிருந்தும் இனவாத கருத்துக்களிலிருந்தும் வெளியிலே வந்து நீதியான முறையில் இந்த பிரச்சனைக்கு தீர்வு காண நீங்கள் உங்களுடைய மனங்களை மாற்றுங்கள். தயவு செய்து இதை குழப்பாது. நான் நினைக்கிறேன் இதெல்லாம் குழப்பமாகிவிட்டது. தேர்தலும் நடக்காது, தீர்வும் வராது. ஆனால் இந்த நாட்டை, தலைவர்களை ஒரு குழப்பத்தில் வைத்திருப்பதில் இப்போதைய அரசு வெற்றி கண்டிருக்கிறது.
ගරු ජයසිරි ජයසිරි මන්ත්‍රී ඔබතුමා දැන් හැමතිස්සෙම කතා කරලා මේකේ තවත් ඉතුරු කරලා තියෙනවද? මොනවා කතා
කරන්නේ? Can I clarify the questions of Mr. Siddharthan?
Yes, please.
MP, he is the only Tamil MP who raised an issue. Firstly, on having this federalism with you, can the Tamils only? No, you can't. Under the electorate of the whole country or people of 2 provinces, so that's unless they change the constitution. But I have taken into view the what the Tamils have wanted, and they have been suffering. But don't call, no, you are calling me a single racist, and Honorable Ratan is calling me a Tamil supporter. So where the hell do I know? Where is he na? So I understand what you are having. All I want is to ensure that the 13th amendment is implemented, because you are spending ₹500 billion. People of the north don't get this thing. People of the south, people of poor, they are not getting any benefit.
So let's do it. When you do it, it also resolves part of the issues there. I am trying to act within the constitution. But if he wants to talk or anything else, I am prepared. I know he represents an area where people are undergoing a lot of suffering. I understand that. But the best is that we all get together and see how we can resolve it.
And thank you. Veera Sumana Veera Singh Mantuma, ek minute kiyan.
Okay. Kathaa nayakathumane, janadhipathuma me parliamentary avilla mehema katha ganna ka hondai. Habai me rate moolika prashne ada 13 da. Me palas sabha balavat karana eka palas sabha methuwana thiyena eka palas sabha kramayen penisira deshapana bakka wedi api ekagai. Habai ada moolika prashne uture minissuwat 13 illanna nathi welawaka මේ රටේ පළාත් සභාව සම්පූර්ණ අකුරලා දාලා මැතිවරණයක් තියන්නේ නැතුව මේ බලය ගන්න නෙවෙයි තියෙන පළාත් සභාවවල අඩුම ගාන ඡන්දය තියන්න.
ඔබතුමා ඔක විවාදයකට ගන්න.
ඔබතුමනේ විනාඩියක් කතා නැතුමනේ මම ඔබතුමාගේ ඉල්ලන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලන ප්‍රධාන කාරණාව මේ පාර්ලිමේන්තුවේ කාලය පාවිච්චි කරන රටේ මූලික ප්‍රශ්න වලට. අද ගොවියට බොන්න වතුර ටික නැහැ. ගොවියට ගුබුරු කරන්න වතුර ටික නැහැ.
හරි ඒක විවාදයකට ගන්න. ඔබතුමා කතා කරන්න ඕනේ අද.
රටේ ආර්ථික සම්පූර්ණ බංකොලොත්වල ඒක නිසා කරු කතා නැහැ.
මොකද රාජකාරණ මන්ත්‍රීතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක
ගරු කථානායකතුමනි මේ මුළු විපක්ෂයම අහන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාව අහනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරා පක්ෂයේ මතය මොකද්ද කියලා. එතුමාගෙන් අහනකොට ආයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැගිටලා එතුමා වෙනුවෙන් උත්තර දෙනවා. ඒක හින්දා අපිට අවශ්‍යයි ආණ්ඩුවේ මහින්ද
මොඩර් එකක් නැහැ ගරු
මහත්මයා. පොදු ජන පෙරමුණ
නැහැ. ඇති. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද දිනට නියමිත කටයුතු
පිළිතුරු දුන්නා කියන්න මං කැබිනට් එකේ හැර වෙන කාටවත් එව්වේ නැහැ කියලා. ඉතින් මේ මං දන්නවා මේ ඔබතුමයි රාජපක්ෂ අතර තියෙන නෑකම මට කියන්න වැඩක් නැහැනේ. ඉතින් බෑයි මට ඇවිල්ලා කියන්නේ.
හරි. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සභානායකතුමා හරි. සභානායකතුමා ලිපි ලේඛනාදී පිළිගැනීම අග්‍රාමාත්‍යතුමා
කරු කතනායකතුමනි 2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා
සිවිල්
ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා උපාරිමාධිකරණ විනිශ්චයකරු ශීර්ෂාංක 4 කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා විවෘත සහ වගකීම් යුතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා
කථානායකතුමනි 2021 වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් සහ 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනාතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපනයේ පිළිමද ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන අමාත්‍යතුමා
2010 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පරායහා නාවික අමාත්‍යතුමා
කථානායකතුමනි 2021 වර්ෂයේ සඳහා සීමා සහිත ගුවන් තුටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය හා ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා
කථානායකතුමනි 2019 2020 සහ 2021 වර්ෂ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව සහ 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තරුණ්‍ය උරුමය හා නූතන ප්‍රවේශියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපි ලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
සංචාරක හා ඉදන් එමතුමා
දෙදස් විසිදක වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ විසයි විසිදක වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතා සහ කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමතුමා සභා නායකතුමා ඒක ඉදිරිපත් කරනවාද? සංවිධායකතුමා, ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ඉදිරි බල හා බලශක්තිය ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්ති බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා මේ සභානායකතුමා.
කරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විමල් විරුවන්ස මන්තුමාගේ හදිසි ප්‍රශ්නය මොකද?
ගරු කථානායකතුමනි, ගරු ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා මේ සභාවේ ඉන්න වෙලාවේ එතුමා දන්නවා මම නිවාස හා ඉඳිගිරීම ඇමති හැටියට ඉන්න කාලේ නිමෝ කියලා ආයතනයක් තිබ්බා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි ආයතනේ පටන් අරන් තිබ්බේ. ඒ ආයතනේ ඉතාම අසරණ තත්ත්වයකට වැටලා තිබුණා. ඒ වෙලාවේ මම කරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඒක අනුයුක්ත කරා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කොටසක් බවට ඒක පත් කළා. ඒ මගින් ඒ නිමෝ කියන ආයතනයේ සේවකයන්ගේ ප්‍රශ්න ගැටලු ගොඩාක් විසඳුණා. ඔවුන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ශක්තිමත් කරන්නත් දායක වුණා. නමුත් අවාසනාවට යහපාලන ආණ්ඩුව කාලේ ආයේ නිමෝ කියන ආයතනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් වෙන් කරලා වෙනම සභාපතිවරයෙක් දාලා වෙනම ආයතනයක් බවට පත් කරලා තිබුණා. දැන් අද වෙලා තියෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඇති වෙලා තියෙන සහ ඇති කර තිබෙන කඩාවැටීම විසින් මුදල් අමාත්‍යාංශයෙන් යම් කිසි වන්දි ක්‍රමයක් යෝජනා කරලා ඒ සේවකයන්ට කැමැත්තෙන් අයින් වෙන්න ඉඩ හදලා දීලා තියෙනවා. හැබැයි නිමෝ කියන ආයතනයට දැන් මාස 3-4 ඉඳන් පඩිත් නැහැ. ඒ මිනිසුන්ට අර විදිහේ මේ උත්තරයකුත් නැහැ. ඒ අය ගොඩාක් අසරණ වෙලා තියෙනවා. ඒ නිසා ගරු විශේෂ අමාත්‍යතුමාගෙන් මම අහනවා ඒ නිමෝ ආයතනයේ සේවකයන්ගේ ඒ ගැටලුව විසඳීම සඳහා මාස 3-4ක් පඩි නැතුව ඉතාම අසරණ තත්ත්වයට පත්වලා ඉන්නේ රාජ ඉංජිනේරු සංස්ථාවේ අයට නියම උත්තරයක් නොවුණත් යම් කිසි උත්තරයක් හරි මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙමින් තියෙනවා. හැබැයි අර අය වෙනුවෙන් මොකද ගන්න පියවර කියලා මම දැනගන්න කැමතියි.
කථානායකතුමනි, ඒ පිළිබඳව මේ වෙනකොටත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. මේ වෙනකොට නිමෝ ආයතනයේ මුදල් අමාත්‍යාංශය යටතට අරගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අපේ අමාත්‍යාංශ ලේකම්තුමා මේ වෙනකොටත් සාකච්ඡා කළා. ඒ අයගේ වැටුප් පිළිබඳව කතා කරගෙන යනවා. මේ පිළිබඳව ඉදිරියේදී මම ඔබතුමාට පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න සම්පූර්ණ
වෙනවා. බොහොම ස්තුතියි. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ඩග්ලස් දේවානන්ද. ඩග්ලස් දේවානන්ද එමුතුමා.
ගෞරව සභානායකර අවර්ගලේ, 1996 ரெண்டாம் இலக்க கடற்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61 பிரிவின் முதலாம் உப பிரிவின் பானா என்னும் பந்தியின் கீழ் கடற்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2023 February 13 2319 கீழ் 21 இலக்க அதிவிசேட வர்த்தக மாநில பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். இரண்டாவது ஒழுங்கு விதி 1996 ரெண்டாம் இலக்க கடல் தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61 பிரிவின் கீழ் கடல் தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2023 February 13 2319 இலக்க அதிவிசேட வர்த்தமானில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். மூன்றாவது 1996 ரெண்டாம் இலக்க கடற்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61 பிரிவின் முதலாம் உட்பிரிவின் தானா ஊனா என்னும் பந்தியின் கீழ் கடற்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2023 பிப்ரவரி 13 தேதி 2319 கீழ் 19 இலக்க அதிவிசேட வர்த்தக மானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். நான்காவதாக 1996 ஆண்டின் 2 இலக்க கடத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 6, 7, 8, 9 மற்றும் 10 பிரிவுகளுடன் சேர்த்து வாசிக்கப்படும் சொல்லப்பட்ட சட்டத்தின் 69 பிரிவின் கீழ் கடத்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2023 பிப்ரவரி 1 தேதிய 2317 கீழ் 59 இலக்க அதிவிசேட சட்டமானி வர்த்தக மானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். 5வது 1996 ஆண்டின் 2 இலக்க கரத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் பிரிவு 61(1) தானா ஏனா தாவண்ணா ஏனா மற்றும் நானா என்பதன் கீழ் கரத்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2022 டிசம்பர் 19 தேதிய 2310 இலக்க அதிவிசேட வர்த்தக மானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள் மற்றும் 2020 ஆண்டுக்கான இலங்கை தேசிய நீர்வாழ் நீரியல் வாழ் செய்க அபிவிருத்தி அதிகார சபையின் வருடாந்த அறிக்கை தொடர்பிலான அக்குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். நன்றி.
முதல் பிள்ளை கார்க சபை வார்த்தா சாம்பிக்கிறான்.
ගරු කථානායකතුමනි, විසර්ජන සංශෝධන පනත් කැටුම් පත 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි. අදාළ සංශෝධනය 2023 8/8 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරන විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උපවගන්තියේ ආඡේදයේ රුපියල් බිලියන 4,979ක් වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000ක නැවත ණයනිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ 2-4 උපවගන්තිය හා දෙවන උපවගන් පලේකණේ සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,222.23ක් දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධනයේ බලපෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩි වේ. ගරු කථානායකතුමනි, මේ සමාජයේ මතයක් ඇති වුණා, මේ මන්ත්‍රීතුමාලත් ප්‍රකාශ කළා මේ බිලියන 9,000ක පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවායි කියලා. ඒ ගැන අපි මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ පොරොන්දු වුණා කාරක සභාවට කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර, ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැඳුම් කරවීම නිසාත්, ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයත් සඳහා පමණක්, ඒ කියන්නේ ඝනකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක් මේ සිදු කරන බව, ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශයෙන් ඒ පොරොන්දු ඉටු කරයි කියලා. මේ වැඩි කරන මුදල අලුතෙන් ණය ගැනීමක් සඳහා යොදා ගැනීමට සිදු නොවන බව. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය විශ්‍රාම අර මුදල සුපර් ඇනුවේෂන් ෆන්ඩ්ස් තෝරා ගන්නා ලද අංශ කීපයක පමණක් අඩංගු 2032 දක්වා කල්පිරණ භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000ක්ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර බැඳුම් කර රුපියල් බිලියන 3,000ක වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු රුපියල් 9,000ක ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු පියවෙන ණය බවට පත්කිරීමේ ක්‍රියාවලියට යටත්වීම පමණක් මෙහිදී සිදුවන නිසා රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවෙන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පස්සේ සිදුවෙන ණය ගණදෙනු පිළිබඳව ඒ තවදුරටත් රජයේ බරක්, ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරන්න ඕනේ. එනම් මෙම අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ ණය ප්‍රතිනිකුත් කිරීමේ ක්‍රියාවලියට සහාය සැලසීම පිණිස සිදුවන තාක්ෂණික ගැළපීම, ගිණුම් කරන ගැළපීම් සිදු කිරීම පමණක් බව පෙන්ලා දීලා තියෙනවා. ඒක අපිට පොරොන්දු වෙලා තියෙනවා, ඒ කියන්නේ ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාරක සභාවේ තීරණය සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාව විසර්ජන සංශෝධන පනත් කැටුම් පත අනුමත කරන ලද අතර මේ සම්බන්ධව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ වෙනුවෙන් මා අද ඉදිරිපත් කරනවා.
බලශක්ති පිළිබඳ කාරක සභාවේ වාර්තාව නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩමැතිතුමා.
ගරු කථානායකතුමනි, බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්තික කාර්ය සාධන වාර්තාව 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත් සම්පිලිගැනීම පියල් නිශාන්තද සිල්ලා මහතා. පියල් නිශාන්තද සිල්ලා මැතිතුමාගේ ප්‍රශ්නේ පෙත්සම.
ගරු කථානායකතුමනි, බුරලැස් ගමුව අබේරත්න මාවත තුන්වැනි පටුමග අංක 35-2 බී දරණ ස්ථානයේ පදිංචි W නිමල් වික්‍රමාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
මිලන් ජයතිලක මැතිතුමා
ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, කිරින්දිවැල්ල හිස්සැල්ල මුරුත්තෙට්ටුවත්ත අංක 147 සී දරණ ස්ථානයේ පදිංචි MDK මල්දෙනිය මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
කිංග්ස් නෙල්සන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව රවුන් පාරේ අංක 122 දරණ ස්ථානයේ පදිංචි PAM රමණී පලිපාන මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
වසන්ත යාප බණ්ඩාර මැතිතුමා.
Mr. Speaker, I present a petition received from Mr. Mahendra Karaputugala of number 61 Pallekale Kundasale.
යදාමිනි ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, හංවැල්ල නිරිපොල වනාතවත්ත නොම්බර 44-2 දරණ ස්ථානයේ පදිංචි NGGN කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරුන් ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රශ්නයන්ද මං අහනවා. සෞඛ්‍ය මැතිතුමා උත්තර දෙන්න.
පිළිතුර, COVID-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා රසායනික පරීක්ෂණ වලින් තහවුරු කරන ලද COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 671,893කි. දෙවැනි පිළිතුර, COVID-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 16,817කි. තුන්වැනි ප්‍රශ්නය පිළිතුර, COVID-19 ආසද්ද මරණ සංඛ්‍යාව වයස් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදිංචි පළාත් සහ දිස්ත්‍රික්කය අනුව වෙන්වෙන් වශයෙන් නැමුණුම එක මගින් දන්වා ඇත. ප්‍රශ්නය පිළිතුර, COVID-19 මෘතදේහ බැහැර කිරීමේදී COVID-19 වෛරස් ප්‍රභේදයේ ස්වභාවය සහ ලෝකයේ අනිකුත් රටවල් ක්‍රියාත්මක කරන ලද ආකාරය සලකා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා COVID-19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළ කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව විසින් වරින් වර නිර්දේශ ලබා දීම සිදු කර ඇත. එහිදී මියගිය පුද්ගලයන්ගේ මරණවල අවසන් කටයුතු සිදු කිරීමට අදාළව කමිටුව විසින් පහත නිර්දේශ ඉදිරිපත් කර ඇත. මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර පෑ 24ක් ඇතුළත ආහදනය කිරීම, තෝරාගත් හුදකලා භූමිවල මෘත ශරීර භූමදානය කිරීම, මේ සඳහා ඔඩ්ඩුමාවි සුසාන භූමිය තෝරාගෙන භූමදාන කටයුතු සිදු කරන ලදී. ඊගාව ප්‍රශ්නය පිළිතුර, ආදානය කිරීම 13,183. භූමදාන කිරීමෙන් බැහැරව කරන ලද මාත්‍රදේශ පිළිතුර, භූමදාන කිරීම 3,634. ඊගාව ප්‍රශ්නය පිළිතුර, සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින තොරතුරු අනුව ආදානයෙන් සහ භූමදානයෙන් බැහැර කරන ලද මෘතදේහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව වෙන්වෙන් වශයෙන් පහත පරිදිවේ ඇමුණුම එක. ක්‍රමවේදය, ස්ත්‍රී පුරුෂ ආදාහනය 5,136, පුරුෂ 8,047, භූමදානය 2,225, පුරුෂ 1,409, මුළු එකතු 7,361, පුරුෂ 9,456. අවසාන ප්‍රශ්නය පැනනුනගේ.
ගරු කථානායකතුමනි, විශ්වාස භංගයක් විවාද කිරීමට ඇති අමාත්‍යතුමෙක් එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා අවංක පිළිතුරු. නමුත් ඊටාම මම එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ එතුමාගෙන්. මෙතුමාගේ ප්‍රශ්නේ අයන්න තුන වෙනුවෙන් සටන් කර මේ පිළිතුරු ලබා දෙද්දිත් ඒ වගේම ආයන්න හතර වෙනුවෙන් පිළිතුරු ලබා දෙද්දිත් එතුමා මම අසා තියෙන ප්‍රශ්නවලට අනුකූලව ඒ පිළිතුරු ලබා දුන්නේ නැති බව මට පෙනී ගියා. විශේෂයෙන්ම මං ඉල්ලා සිටියේ මේ ස්ත්‍රී පුරුෂ සමාජවාදයේ පදිංචි පළාත විතරක් නෙවෙයි ජනවර්ගය සහ ආගම් වශයෙන්ුත් ඒ නම් අපි ඉල්ලා හිටියා. මොකද මීට කලිනුත් මේ වසන් කිරීමේ උත්සාහයක් තියෙනවා. මොකද අසාධාරණටපත් වුණු විශේෂයෙන්ම මේ ආධානය කිරීම පිළිබඳව ගත්ත තීරණය උඩ යම් යම් ආගම් අනුගමනය කරන පෞල්වලට විශාල ප්‍රශ්න ඇති වුණා කියලා අපි කවුරුත් දන්නවා. ඒ පිළිබඳව අපි දැනගත යුතු කාරණා හැටියට තමයි කී දෙනෙක්ද ආධානය කළේ ඒ ආගම් අනුගමනය කරන අය පිළිබඳව තියෙන තොරතුරු අපිට ලබා ගැනීමට අවශ්‍යයි. ඒ උඩ තමයි මේ ප්‍රශ්නයම පැන නැගුවේ. නමුත් ඒකට අදාළව අපිට පිළිතුරක් ලැබුණ නැති බව මට පෙනී යනවා. ඒ පිළිබඳව අපි අමාත්‍යතුමාගෙන් අහනවා අපිට පුද්ගලිකව හරි ඒ තොරතුරු ලබා දිය හැකිද කියන එක.
දන්නන්ට ලබලා දීලා තිබුණ පිළිතුර. නමුත් ඔබතුමා කියනවා නම් මේක පුද්ගලික හරි මේක මීට වඩා ඩීටේල්ස් පිට අරගෙන මම ලබලා දෙන්න.
අවත් දෙවනි ප්‍රශ්නය ඔබතුමා දන්නවා නෑ මං ඉල්ලා හිටියේ මේ අර ආධානය කරපු මුත්තදේහවල ඒ අයත් අයගේ ජනවර්ග අනුව නම් අපිට වෙනම ලබා දෙන්නයි කියලා. ඔව්. ඕකේ. නම් වශයෙන්
කියන්නේ ජනවර්ගයක නම් වශයෙන්
නෑ
පුද්ගල
නම් වශයෙන් දුන්නත් ඇති
පුද්ගලික නම් වශයෙන්
ඔව් ඒක ඇති දුන්නා නම් ඒක අපිට තෝරගන්න පුළුවන්. මේ රිජ්වේ ආර්යාව ළමා රෝහලේ අවුරුදු 3ක බාලවයස් දරුවෙක් වකුගඩු රෝගයක් පිළිබඳව ඇතුළත් වුණාම වම් පැත්තේ වකුගඩුව රෝගාතුරව තියෙන බැවින් ඒක ඉවත් කිරීමට ගත්ත තීරණය අර ශල්‍යකර්මය කරන වෙලේ නිරෝගීව තිබුණු ඒ අනිත් වකුගඩුවත් ඉවත් කිරීම තුඩ ඒ දරුවා මිය ගියා. මේ පිළිබඳව විශාල ආන්දෝලනයක් පවත්වනවා. ඒ විලව පරීක්ෂණයක් පවත්වනයි කියලා අපි ආරංචි. දැන් අපි හොයා බලනකොට පෙනී ගිහින් තියෙනවා මොකද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දැන් මේ පිළිබඳව ඒක මේ හෝෂු කිඩ්නි එකක්. මේ කිඩ්නි දෙපැත්තම කිඩ්නි එකට බැද්ද වෙලා තියෙන බව මේ අධිකරණ හදිසි මරණ පරීක්ෂණේ වගේම මේ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාව ලබා දීලා තියෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් මොකද මේක මේ කරුණු වසන් කිරීම සඳහා කරන දෙයක්. එහෙම අවයවයන් වෙන ඉවත් කරාම මේ වගේ ප්‍රශ්නකාරී තත්වයක් උඩ ඒක අඩුම වශයෙන් ඒක තබාගත යුතුයි. ඒක විනාශ කරාද තියාගෙන සිටිනවද බලන්න. මොකද මේ දෙමාපියන් මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊටාම මේ දුප්පත් පවුලක මේ දරුවට වෙලා තියෙන මේ විපත්තිය පිළිබඳව මේ සංවිධානාත්මකව කරුණු වසන් කිරීමට උත්සාහයක් තියෙන බව චෝදනාවක් තියෙනවා. මේ පිළිබඳව ඔබතුමා සොයා බලලා පිළිතුරක් දෙනවා.
මේ මේ සම්බන්ධ මේ වෙනකොටත් විමර්ශනයක් පවත්වනවා. හැබැයි ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා ප්‍රකාශයක් කරා ඕනම වෙලාවකේ වකුගඩුව තාමත් තියෙනවායි කියලා
ෆ්‍රීසර්ස් වල දාලා තියෙනවායි කියලා. සෝ එතන පරස්පරයක් තියෙනවා වෛද්‍ය නිලධාරීන්ගේ සහ මේකේ අධිකරණයේ මේ ප්‍රශ්නේ තියෙනවා, අධිකරණයෙන් ප්‍රශ්න කරලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් මේ සම්බන්ධව කියන සියලු වාර්තාවල් ඉදිරිපත් කරන්න ඔබතුමාට.
රෝහණ බණ්ඩාරමැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
මම අහනවා ගරු කතානායකතුමනි.
රාජිත සේනාරත්නතුමා.
ගරු කතානායකතුමනි, ඇමතුමනි, දැන් මේකේ ඇත්තටම මෙතුමාට පොඩ්ඩක් වැරදි වුණා. අධ්‍යක්ෂකතුමා තමයි කිව්වේ මේ දෙක බද්ධ වෙලයි කියලා. නමුත් මරණ පරීක්ෂණයේ ජේම්ඕගේ කතාව කියන්නේ එක වකුගඩුවයි තිබුණේ කියලා. අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ කවුද මේ ජේම්ඕ? ගිය අවුරුද්දේ 2022 දෙසැම්බර් වලදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන්ගේ ලියාපදිංචිය තහනම් කළා. හරිද? දැන් අපි අපේ වැඩ කරනකොට අපිට තියෙන ලොකුම මේවක තමයි අපේ ආයතනයකින් රස්සාව නැතිවීම නෙවෙයි, ලියාපදිංචිය නැති වීම. ලියාපදිංචියක් නැති වුණා කියන්නේ ලෝකෙ කොහෙවත් ගිහිල්ලා අපිට වැඩ කරන්න බෑ ඊට පස්සේ. අපිට ඩොක්ටර් කියන ටයිටල් එක දෙන්නේ ඔය සහතිකයත් එක්ක. එහෙම නැතුව අපිට උපාධිය දුන්නා කියලා අපි ඩොස්තරලා වෙන්නේ නැහැ. ඩොස්තර කියන ටයිටල් එක දෙනවා ඒ වෙලාවට වෛද්‍ය සභාවෙන්. ඒ දෙන්නේ ලියාපදිංචියත් එක්ක. හරිද? එතකොට මේ ලියාපදිංචිය නැති වුණාම ඔහු වෛද්‍යවරයෙක් නෙවෙයි. ඔහු වෛද්‍ය උපාධිධාරියෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් නෙවෙයි. එතකොට වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයෙක් ගිය දෙසැම්බර් වල ඉඳලා මේ අගෝස්තු මාසේ 20 වෙනකන් එයාට තහනම් කරලා තියෙනවා වගේ. එතකොට එයා වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් ඔහු දෙකක් කරලා තියෙනවා. එකක් තමයි ශාස්ත්‍රකේ මරණ පරීක්ෂණය. දෙවෙනි එක තමයි මේ වග්ගඩුව පරීක්ෂණය. දැන් මේ පිළිබඳව ඌගෙන් ඇව්වාම කියනවා අමාත්‍යාංශයට දන්නලා එතුමා අමාත්‍යාංශයට ඇපීල් එකක් කරලා එයා වැඩ කරාලු. අමාත්‍යාංශයට බෑ මේක කරන්න. වෛද්‍ය සභාවේ තීන්දුවක් වෙනස් කරන්න බෑ මේ කවදාකවත් අමාත්‍යාංශයට. එතකොට මේ ගැන පරීක්ෂණයක් කළා වහාම අපිට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඇමතුමාට
ගරු
කතානායකතුමනි, රවු ෆකීම් ගරු මන්ත්‍රීතුමාත් මතු කරපු කාරණේ ඉතාම සංවේදී කාරණයක්. මේ සිද්ධියෙන් පස්සේ වහාම ඒ වෛද්‍යවරයා රටින් පිටව යනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හිතාමතාම එක්කෝ මේ දරුවගේ වකුගඩුව කාට හරි වික්කද මොකද හරි එක එක දේවල් හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම එහෙම ඒකේ පශ්චාත් පරීක්ෂණ එනකන් ඒ වෛද්‍යවරයාට තිබුණා සදාචාරාත්මකව රැඳී සිටින්න. දැන් මම කියන්නේ කරුණා කරලා දැන් විශාල වශයෙන් වෛද්‍යවරු රට යනවා ඒක වෙන කතාවක්. හැබැයි මේ සිද්ධිය හේතු කොටගෙන මේ වෛද්‍යවරයා ඉදයින් පස්සේ එකපාර මේ විදේශගත වීම හරිම අසාමාන්‍යයි. මේ සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා අර 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 රාජසේනාරත්න මන්ත්‍රීතුමා මතු කරපු කාර්යයේ තිතා බරපතල කාරණයක්. ඔය ෆාස්ට් එකේ මේ පශ්චාත් මරණ පරීක්ෂණේ විතරක් නෙවෙයි තව ගොඩක් පරීක්ෂණ යා කරලා තියෙනවා. ඒ ඔක්කොගෙටම දීලා තියෙන ඉතාලම පිළිගන්න පුළුවන් වාර්තා නෙවෙයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය ගැන අපිට පැහැදිලි කරන්න.
සභාවට වාර්තාවක් දෙන්න. නමුත් අර වෛද්‍ය සභාවේ තහනම දාලා තියෙන්නේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න නෙමෙයි. තහනම තියෙන්නේ බොහොම පැහැදිලිව මම දන්න එක තහනම තියෙන ජේමෝ කෙනෙක් හැටියට වැඩ කරන්න. ජේමෝ ඒක තමයි දන්න තියෙන වාර්තාවන් වල තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මම මේකට වාදයකට පැමිණෙන්න කැමති නැහැ ඔබතුමත් එක්ක මේ වෙලාවේ. මොකද මේ වෙලාවේ මේක අතුරු වැඩ කියන මම කියන අතුරු ප්‍රශ්නයක් හැටියට නැගෙන්නේ. ඒතර අතුරු ප්‍රශ්නයක් හැටියට නැගෙන්නේ මේ වෙනකොට ඒකේ කරුණු කාරණා සම්බන්ධව අපි මේ වෙනකොට දැනුවත්ව නැහැ. ඒ සම්බන්ධව කතා කරන්නේ ඒ සම්බන්ධව ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නයට අදාළව අතුරු ප්‍රශ්න දැන් 3-4ද කොහෙද අහන්නේ? මම මේ සම්බන්ධව වාර්තාවක් සපයන්නේ
සම්පූර්ණ වාර්තාවක් එක්ක. කොහොමද කියවතුමා? ඒක ඊටම උත්තරයක් දෙයි ඒකට. ඉන්නේ. ඒක එතුමා දන්නවා.